ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙන එන්නේ භූගෝල විද්‍යාව විෂය සමගාමි පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා රාජාංගනයේ යාය 10 මහාවිද්‍යාලයේ ආචාර්ය බුද්ධික මුතුකුමාරණ ගුරු මහත්මයාට.
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඉතින් අදත් අපි භූගෝල විද්‍යා විෂයට අදාළ වටිනා විෂය කරුණු රසක් සාකච්ඡා කරන්න මේ විදිහට සම්බන්ධ වෙමු. ඉතින් දුවේ පුතේ, ඔබ දන්නවා ඔබ දැන් දින ගණනාවක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙමින් මේ විෂයට අදාළ ඉතා වටිනා කරුණු කාරණා රසක් ඔබගේ දැනුමට එකතු කරගත්තා නේද? ඉතින් ඔබට දැනෙනවා ඇති මේ අපි කරන මේ කාර්ය ඔබගේ විභාගය වෙනුවෙන් කෙතරම්නම් වටිනවද කියලා ඔබගේ ප්‍රතිචාර අනුව අපිට ඒක දැනෙනවා. ඉතින් දුවේ පුතේ, අද දවසෙත් ඔබගේ විෂයට අදාළ, ඔබගේ විභාගයට අදාළ භූගෝල විද්‍යා විෂයේ සුවිශේෂී තැන් ටිකක් ඔබත් එක්ක කතා කරන්න තමයි මම මේ හෝරාව යොදාගන්නේ. ඉතින් පුතේ, ඔබ දන්නවා මේ පාඩම් මාලාවට නිරන්තරයෙන් සම්බන්ධ වෙන අපේ දරුවෝ දන්නවා, මේවා ශ්‍රවණය කරන දරුවන් මේ වෙද්දි හොඳින් අඳුනනවා අපි එකින් එක කතා කරගෙන ආපු පාඩම් පිළිබඳව. ඉතින් ඒ අනුව අපි මේ දවස්වල කතා කරන්නේ සිතියම් විද්‍යාව පිළිබඳවනේ නේද? භූගෝල විද්‍යා විෂය හදාරන දරුවන්ට ඉතාම වැදගත් කොටසක්නේ සිතියම් විද්‍යාව කියන්නේ. ගොඩක් දරුවෝ හරි ආසයි සිතියම් වලට. ඒකට ලොකු වටිනාකමක් තියෙනවනේ. ඒ මොකද සිතියම් කියන එක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්නේ. ඉතින් අපි හැමෝම අපේ අවශ්‍යතා සඳහා සිතියම් භාවිතා කරනවා නේද? ඉතින් ආන් ඒ නිසා අපේ දිනදා කටයුතු වලදී අපි සිතියම කියන උපකරණය නිරන්තරයෙන් භාවිතා කරනවා. අනිත් එක තමයි සිතියම් ගැන ඉගෙන ගන්නේ භූගෝල විද්‍යා විෂය හදාරන දරුවන්නේ. ඉතින් භූගෝල විද්‍යාව විෂය හදාරන දරුවන්ගේ අභිමානයක් තමයි සිතියම් විද්‍යාව. හැමෝම පරිශීලනය කරන, හැමෝටම උදව් වෙන, හැමෝම භාවිතා කරන සිතියම අපි විෂයක් විදිහට ඉගෙන ගන්නවා. ඉතින් ඒකට ඒක ආදම්බරයට කාරණයක්. ඒ සියලු කාරණා පෙරදරි කරගනිමින් අදත් අපි සිතියම් විද්‍යාවට අදාළ මූලික කොටස් කීපයක් මේ විදිහට කතා කරමු. ඉතින් අපි ගිය සතියේ මේ පාඩමට අදාළව ඉතා වටිනා විෂය කරුණු රැසක් ඔබත් එක්ක කතා කරා මතක ඇති. ඒවා අනිවාර්යෙන් ඔබගේ මතකයේ දැන් රැඳිලා තියෙන්න ඕනේ. අපි පෙර දිනයේ සිතියම් ඉතිහාසය පිළිබඳව, සිතියම කොහොමද ආරම්භ වුනේ, ඒ වගේම සිතියමක් කියන්නේ මොකක්ද, සිතියමක ප්‍රධාන ලක්ෂණ මොනවද, ඒ වගේම සිතියම් වර්ග, තේමා සිතියම්, බුලක්ෂණ සිතියම් වගේ දේවල් අපි එකින් එක කතා කරා නේද? ඒ විතරකුත් නෙවෙයි නේ, අපි බුලක්ෂණ සිතියම් වල, තේමා සිතියම් වල ප්‍රයෝජනත් කතා කරා. ඉතින් මේ සියලු දේවල් මතකයට නැවත ආවර්ජනය කරගනිමින් අද දවසේ අපි බලමු තවත් ඉතාම වැදගත් තැනක්, ඉතාම වැදගත් කොටසක් මේ විදිහට කතා කරන්න. ඉතින් දරුවනේ, මට අද හිතුණා ඕගොල්ලොත් එක්ක කතා කරන්න ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියම පිළිබඳව. ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙන එකක් තමයි ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියම. භූගෝල විද්‍යාව විෂයත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට ගොඩාක්ම වැදගත්නේ ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියම. ඉතින් මං සතුටුයි අද සිට මෙන්න මේ මෙට්‍රික් සිතියම් සම්බන්ධව, මොකක්ද මේ මෙට්‍රික් සිතියමක් කියන්නේ ආදී වශයෙන් ඌ මූලික කරුණු කාරණා කතා කරන්න. ඉතින් අපි හොඳ සූදානමකින් සහ හොඳ අවබෝධයකින්, හොඳ අවදි මනසකින් මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනි සහ විශේෂයෙන්ම ශ්‍රවණය කරන්න ඕනි. එතකොට ඔයාට පිළිවෙලට කරුණු කාරණා පිළගස්ව ගන්න පුළුවන් නේද? හොඳයි. මොකක්ද මේ මෙට්‍රික් සිතියම කියන්නේ? ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පුතේ අපේ ශ්‍රී ලංකාව සිතියම් වලට පරිවර්තනය කරනකොට මුල් කාලේ අපි භාවිතා කරේ සාමාන්‍ය මිනුම් ක්‍රමයක්. ඒක තමයි ඔය අපේ ආච්චිලා සීයලා භාවිතා කරා නේද අඟල් සහ සැතපුම් කියලා. අනේ එතකොට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මුල් කාලයේ ශ්‍රී ලංකාවට සකස් කරලා දීලා තිබුණේ ඔන්න ඔය අඟල් සහ සැතපුම් කියන මිනුම් ක්‍රමය. අඟල් සහ සැතපුම්, අඟල් සහ සැතපුම් මිනුම් වලින් සකස් කරපු සිටියමට අපි ඒ කාලේ කිව්වා 163,360 සිටියම. එහෙම නැත්නම් ඔබ විවහාර කරන විදිහට 193,360 කියන සිටියම් විශේෂය. ඉතින් ඒ මිනුම් ක්‍රමය, එහෙම නැත්නම් අඟල් සහ සැතපුම් කියන මිනුම් ක්‍රමවේදය අපි දැන් භාවිතා කරන්නේ නැහැ. 1980 දශකයේ මුල් භාගයේ වෙනකොට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙන්න මේ අඟල් සැතපුම් ක්‍රමය ඉවත් කරලා ඒ වෙනුවට සෙන්ටිමීටර් සහ කිලෝමීටර් ක්‍රමයට අවතීර්ණ වුණා. එහෙනම් සෙන්ටිමීටර් සහ කිලෝමීටර් කියන මිනුම් ඒකක මගින් නිර්මාණය කරලා භාවිතා කරන සිටියමට තමයි අපි කියන්නේ මෙට්‍රික් ක්‍රමය කියලා. තේරුණා නේද? එහෙනම් මෙට්‍රික් ක්‍රමය කියන්නේ මොකද්ද? අඟල් සහ සැතපුම් වෙනුවට කිලෝමීටර් සහ සෙන්ටිමීටර් යන මිනුම් ක්‍රමවේදය භාවිතා කිරීම. අන්න අපි ඒ ආකාරයට අපි මෙට්‍රික් කියන ක්‍රමයට ආදේශ වුණා. එතකොට මෙට්‍රික් සිටියම් ක්‍රමය තුල අපි කොහොමද මේ සිටියමේ මිනුම් භාවිතා කරන්න කියලා අපි චුට්ටක් බලමු. දැන් අපි අර මම මුලින් කිව්ව අඟල් සැතපුම් එහ�ම නැත්තං 163,360 ශ්‍රී ලංකා අඟලේ සිටියම වෙනුවට 150,000 කියනකොට මිනුම් ක්‍රමවේදයේ වෙනසක් වෙනවා. හොඳ දහගන්න දරුවෝ මේවයි කින් එක. එතකොට අපේ සිටියමේ පරිමාණය තමයි පුතේ 190,000. එහෙම නැත්නම් අපි ඒකට කියනවා 150,000 කියලා. මේක අපි භාවිතා කරන ඉතාම වැදගත් බූලක්ෂණ සිටියමක්. තේරුණා නේද? එතකොට 190,000 එහෙම නැත්නම් 150,000 කියන පරිමාණයෙන් අදහස් වෙන්නේ මොකක්ද? අනේ ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට 150,000 කියලා කියන්නේ 1 කියලා කියන්නේ අපේ මේ පරිමාණය තුල සිටියමෙන් නියෝජනය වන කොටස. 1 කියලා කියන්නේ මොකක්ද? සිටියමෙන් නියෝජනය වන කොටස. 50,000 කියලා කියන්නේ සිටියමෙන් නියෝජනය වන කොටස වෙනුවට භූමියෙන් ඒ කොටසට ආදේශ කරන ප්‍රමාණය. එතකොට සිටියමෙන් සෙන්ටිමීටර් එකක් නම් 150,000 කියන්නේ ඒ සෙන්ටිමීටරේ සමානයි භූමිය තුල සෙන්ටිමීටර් කීයක්ද? 50,000. එතකොට මොකද්ද මේ 150,000 කිව්වේ? සිටියමේ සෙන්ටිමීටර් එකක් සමානයි භූමියේ සෙන්ටිමීටර් 50,000ක්. මතකයි නේද? 150,000. ඒ කියන්නේ මොකද්ද? සිටියමේ සෙන්ටිමීටර් එකක් භූමියේ සෙන්ටිමීටර් 50,000ක දුරක් නිරූපණය කරනවා. අනේ ඒ නිසා තමයි පුතේ අපි මේ සිටියමට 150,000 කියලා කියන්නේ. පැහැදිලිනේ? අනේ ඒ නිසා තමයි අපි 150,000 කියලා කියන්නේ. එතකොට අපි මේක තවත් තේරෙන භාෂාවට පරිවර්තනය කරගත්තොත් ඒ කියන්නේ 150,000 කියන්නේ සිටියමේ සෙන්ටිමීටර් එකක් භූමියේ සෙන්ටිමීටර් 50,000 සමානයි සෙන්ටිමීටර් 50000ක් කියන්නේ පුතේ කිලෝමීටර් භාගයක්. සෙන්ටිමීටර් 50000ක් කියන්නේ කීයක්ද? කිලෝමීටර් නම් භාගයක්. එහෙනම් සිටියමේ සෙන්ටිමීටර් 1ක් සැබෑ භූමියේ කොච්චරක් නිරූපණය වෙනවද? කිලෝමීටර් භාගයයි. සෙන්ටිමීටර් 50000ක් කියන්නේ කොච්චරක්ද? කිලෝමීටර් භාගයක්. එහෙනම් සිටියමේ සෙන්ටිමීටරයක දුරක් නියෝජනය කරනවා නම් එහි සැබෑ දුර කිලෝමීටර් භාගයක්. හරි නේද? එහෙනම් දැන් තේරෙන විදිහට අපි කිව්වොත් මොකක්ද ඒකේ අදහස? සිටියමේ සෙන්ටිමීටර් 1ක් යනු භූමියේ කිලෝමීටර් භාගයයි. සිටියමේ සෙන්ටිමීටර් 1ක් සමානයි භූමියේ කිලෝමීටර් භාගයක්. එතකොට පුතේ භූමියේ කිලෝමීටර් 1ක් පෙන්වන්න නම් සිටියමෙන් සෙන්ටිමීටර් කීයක් ඕනිද? 2ක් ඕනි නේද? එහෙනම් භූමියෙන් කිලෝමීටර් භාගයක් කියන්නේ සෙන්ටිමීටර් 1ක් නම් කිලෝමීටර් 1ක් පෙන්වන්න සෙන්ටිමීටර් කීයක් ඕනිද? 2ක් ඕනි. එහෙනම් 1ට 50000 සිටියමේ පරිමාණය තේරෙන භාෂාවෙන් ගත්තොත් ඒක ඇතුලේ මොකද්ද තියෙන අදහස? සිටියමේ සෙන්ටිමීටර් 2ක් සමානයි භූමියේ සෙන්ටිමීටර් භූමියේ කිලෝමීටර් 2යි. මම නැවත කියනවා හොඳට අහගන්න. සිටියමේ සෙන්ටිමීටර් 2ක් සමානයි භූමියේ කිලෝමීටර් 1යි. පැහැදිලි නේද? සිටියමේ සෙන්ටිමීටර් 2ක් සමානයි භූමියේ කිලෝමීටර් 1යි. දැන් හරිනේ. එහෙනම් සිටියමේ සෙන්ටිමීටර් 2ක් කියන්නේ භූමියේ කිලෝමීටර් 4ක්. සිටියමේ සෙන්ටිමීටර් 10ක පාරක් තියෙනවා නම් ඒ පාරේ ඇත්ත දුර කොච්චරද? සෙන්ටිමීටර් 10යි නම් කිලෝමීටර් 5යි. සෙන්ටිමීටර් 20යි නම් කිලෝමීටර් 10යි. එහෙනම් දැන් පුතාලට දැනෙනවා ඇති 1ට 50000 සිටියමේ පරිමාණ අනුපාතය කොහොමද අපි ඒක ගන්නෙ? සිටියමේ සෙන්ටිමීටර් 2ක් සමානයි භූමියේ කිලෝමීටර් 1යි. දැන් තේරුණා නේද? අනේ ඒක තමයි පුතේ අපේ සිටියමේ අනුපාතය අපි ගන්න විදිහ. ඒක තමයි සිටියම් අනුපාතය ගන්න විදිහ. ඔන්න දැන් ඔය පරිමාණය දිහා බලනකොට පුතේ තවත් වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනි. මම ඒකයි කිව්වේ හැමෝම බොහොම වමනාවෙන් මේ දේවල් අහන් ඉන්න ඕනි. යම් තැනක් මගේ ඇරුණොත් සමහර විට කරුණවල යම් පැටලී සහගත බවක් ඇති වෙන්න පුළුවන්. දැන් අපේ පරිමාණය අපි කිව්වේ එතකොට සිටියමේ සෙන්ටිමීටර් 2ක් භූමියේ කිලෝමීටර් 1යිනේ. ඒතොර ඇත්ත ලෝකේ කිලෝමීටර් 1ක් සිටියමේ පෙන්වන්නේ සෙන්ටිමීටර් 2කින්. දැන් ඕක තමයි ශ්‍රී ලංකාවේ සිටියම නිර්මාණය කරන පරිමාණය. 1ට 50000 සිටියම නිර්මාණය කරන පරිමාණය තමයි අපි ඔය කතා කරේ. මොකද්ද? භූමියේ කිලෝමීටර් 1ක් පෙන්වන්න සිටියමේ කොච්චර දුරක් ඕනිද? සෙන්ටිමීටර් 2ක් ඕනිනේ. භූමියේ කිලෝමීටර් 1ක් පෙන්වන්න සිටියමේ සෙන්ටිමීටර් 2ක් ඕනි. දැන් අපි චුට්ටක් ලංකාව දෙසට හැරෙමු. ඔබ දන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමාණය. දැන් භූගෝල විද්‍යාව කරන දරුවන්ට ශ්‍රී ලංකාවේ දිගපළල කියන එක සාමාන්‍යයිනේ. ඔබ ඒක දන්නවා. ශ්‍රී ලංකාවේ දිගම ස්ථානය කොහෙද? දිග දුරින් වැඩිම ස්ථානය තමයි දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දිග තියෙනවා පුතේ කිලෝමීටර් 432ක්. කිලෝමීටර් කීයක්ද? 432. පළවෙනි ස්ථානය තමයි කොළඹ සිට සංගමන් කන්ද තුඩුව දක්වා. කොළඹ ඉඳන් සංගමන් කන්ද තුඩුවට තමයි පළල වැඩිම. ඒ ප්‍රමාණය කිලෝමීටර් 224යි. කීයද? කිලෝමීටර් 224යි. දැන් අපි පුතේ අර කිව්ව පරිමාණයට මුළු ශ්‍රී ලංකාවම ආවරණය වෙන්න සිටියමක් නිර්මාණය කළා කියලා හිතමු. මොකද්ද අපේ පරිමාණය? කිලෝමීටර් 2ක්. කිලෝමීටර් 1ක් පෙන්වන්න සිටියමේ සෙන්ටිමීටර් 2ක් ඕනේ. භූමියේ කිලෝමීටර් 1ක් කියන්නේ සිටියමේ සෙන්ටිමීටර් 2යි. හරි. දැන් එතකොට පුතේ ලංකාවේ වැඩිම දිග පෙන්වන දෙවුන්දර තුඩුව ඉඳන් පේදුරු තුඩුව දක්වා 432 කිලෝමීටර් තියෙනවනේ. කිලෝමීටර් 432. මේ 432 1 කිලෝමීටරයක් පෙන්වන්නේ සෙන්ටිමීටර් 2කින් කියන පරිමාණයට ගත්තොත් මේ 432 පෙන්වන්න කිලෝමීටර් 432 පෙන්වන්න සෙන්ටිමීටර් කීයක් ඕනිද? 864ක් ඕනි. සෙන්ටිමීටර් 864ක් ඕනි. එතකොට ඔන්න අපි අඳින සිටියමේ දිග සෙන්ටිමීටර් 864ක්. මීටර වලින් ගත්තොත් එහෙම මීටර 8.64ක්. ඉතින් ලොකු ගානක්. පළල වැඩිම ස්ථානය කොහෙද අපි කිව්වේ? කොළඹ සිට සංගමන් කන්ද තුඩුවට කිලෝමීටර් 224යි. ඒතර කිලෝමීටර් 1ක් සෙන්ටිමීටර් 2යි කියන පරිමාණයට ඇන්දොත් පළල වැඩිම ස්ථානය කිලෝමීටර් 224යිනේ. ඒක අඳින සිටියම සෙන්ටිමීටර් 448ක් වෙනවා. දැන් පුතාලට පැහැදිලි ඇති මේක මොනතරම් විශාල වෙනවද කියලා. පළල 224යි කියන්නේ සෙන්ටිමීටර් වලින් පෙන්නද්දී දෙකෙන් ගුණ වෙන්න ඉපැයි. එතකොට 224 කියන්නේ 448. මීටර නම් 4.48ක් වෙනවා. දැන් පුතේ 150,000 පරිමාණයට මුළු ශ්‍රී ලංකාවම සිටියමකට නැගුවොත් ඒ සිටියම ප්‍රමාණය වෙනවා දිග සෙන්ටිමීටර් 864කුත් පළල සෙන්ටිමීටර් 448කුත්. ඉතින් පුතේ මේසා විශාල සිටියමක් අපි කොහොමද පරිහරණය කරන්නේ? ඒක ප්‍රායෝගිකව කරන්න අපහසු ක්‍රියාවලියක්. තේරුණා නේද? මේසා විශාල 150,000 පරිමාණයට අරගන්නකොට සෙන්ටිමීටර් 864යි 224ක් වෙච්ච 448ක් වෙච්ච මේසා විශාල සිටියමක් පරිහරණය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට ගොඩක් ඉඩ ඕනේ. ලොකු සිටියමක්. මුළු ලංකාවම 150,000 පරිමාණයට ඇන්දොත් ඒ සිටියමේ විශාලත්වය. ඉතින් ඔන්න ඔය පරිහරණය කිරීමේ ප්‍රායෝගික ගැටලුව මගහැරීම සඳහා මේ සඳහා භාවිතා කරනව පුතේ ක්‍රමවේදයක්. ඒක තමයි මේ සමස්ත විශාලම සිටියම කොටස් වලට බෙදා ගන්නවා. අපිට පරිහරණය කරන්න පුළුවන් කොටස් වලට බෙදා ගන්නවා. අනේ කොටස් වලට බෙදලා අපි අවශ්‍යතාවය අනුව අපි මොකද කරන්නේ? අපිට ඕනි සිටියන් කොටස අරගෙන අපි පරිහරණය කරනවා. ඒක වඩා පහසුයි. ඉතින් සෙන්ටිමීටර් 864යි 448ක දිග පළලක් තියෙන මේ සිටියම අපි කොටස් 92කට බෙදා ගන්නවා. සිටියම් පත්‍ර කෑලි 92කට බෙදා ගන්නවා. අන්නේ 92 තමයි අපි මෙට්‍රික් සිටියම් පත්‍රයක් කියලා හඳුනගන්නේ. ඒ කොටස් 92. ඇයි පුතේ මේ කොටස් 92කට අපිට බෙදන්න සිද්ධ වුනේ? 150,000 පරිමාණයට අපි සිටියමක් නිර්මාණය කරද්දී එහි ප්‍රමාණය ගොඩක් වැඩි නිසා, එය පරිහරණය කරන්න ඉතා අපහසු නිසා, එහි ප්‍රයෝජනේ ඒ නිසා අවම වන නිසා, අපි සියලු දෙනාටම පහසුවෙන් භාවිතා කරන්න පාවිච්චි කරන්න පුළුවන් කොටස් වලට මේක බෙදා දැක්වුවා. අන්න ඒ වගේ කොටස් කීයකට මේ මෙට්‍රික් සිටියම් කොටස කඩලා තියනවද? කොටස් 92කට. හැබැයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතන් හිටියට මේ සිටියම දැන් හරි කොටස් 92කට බෙදුවනේ කියලා. හැබැයි පුතේ ඒ කොටස් 92කට බෙදපු ක්‍රමවේදය ගැන නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒක පුතේ අපිට ඕන ඕන විදිහට කොටස් වලට බෙදන්න අපහසුයි. එහෙම කරන්නේ නැහැ. අපි ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරනවා. මොකක් සඳහාද? මෙන්න මේ සිටියම් පත්‍ර 92කට මේ සමස්ත ලෝක ශ්‍රී ලංකා සිටියම බෙදා ගැනීමේදී අන්න ඒ කොටස පුතේ හොඳ සිහි කල්පනාවෙන් දැන් අහන් ඉන්න ඕනේ. මම ඔබට එකින් එක කියලා දෙන්නම් මේ කොටස් 92කට බෙදපු ආකාරය. පැහැදිලි නේද? එතකොට පුතේ දැන් අපි සිටියමක පිහිටීම දක්වනවනේ. මෙන්න මේ පිහිටීම දක්වනකොට අපි ඒ සිටියමේ පිහිටීම දක්වන්නේ පුතේ ආකාර දෙකකට. මොනවද මේ ආකාර දෙක? ඒ ආකාර දෙක තමයි සාපේක්ෂ සහ නිර්පේක්ෂ පිහිටීම කියන්නේ. අපිට මෙතෙන්දි ගොඩක් වැදගත් වෙන්නේ නිර්පේක්ෂ පිහිටීම. අපි නිර්පේක්ෂ පිහිටීම ගන්නේ අක්ෂාංශ සහ දේශාංශ අනුව. මම ඔබට ඒ ගැන කියලා දෙන්නම්. මම පෙර දිනකදී අක්ෂාංශ දේශාංශ ගැන කරුණු කතා කරා. එතකොට පුතේ අපි ශ්‍රී ලංකාවේ පිහිටීම පෙන්වද්දී අක්ෂාංශ සහ දේශාංශ අනුව තමයි ඒ පිහිටීම නිරූපණය කරන්නේ. ඉතින් ඔබ දන්නවා පෘථිවිය ආදර්ශ ගෝලයේ උතුරේ සිට දකුණට ඇඳලා තියෙන මනක්කල්පිත රේඛාවලට කියනවා දේශාංශ කියලා. ඒ වගේම බටහිර සිට නැගෙනහිරට ඇඳලා තියෙන මනක්කල්පිත රේඛාවලට කියනවා අක්ෂාංශ කියලා. මෙන්න මේ අක්ෂාංශ සහ දේශාංශ සහිත කොටු දෙලක් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් මේ පෘථිවිය තුල අපි මනක්කල්පිතව නිර්මාණය කරගත්තු කොටු දෙලක් අක්ෂාංශ සහ දේශාංශ ලෙස හඳුන්වන මනක්කල්පිත රේඛාජාලයක් තියෙනවා පෘථිවි ආදර්ශ ගෝලය තුල අපි මනෝමයෙන් උපකල්පනය කරගත්තු. මෙන්න මේ කොටු දෙල, එහෙම නැත්නම් අපි මේකට චුල්ලිකාව කියලා කියනවා. මෙන්න මේ වෘත්තාකාර ස්වභාවයක් ගන්න මේ අක්ෂාංශ දේශාංශ සහිත කොටු දෙල අපි පැතලි තලයකට පරිවර්තනය කරාම තමයි සිටියමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට වෘත්තාකාර පෘථුවිය පැතලි තලයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට පුතේ අපි නමක් දෙනවා ප්‍රක්ෂේපණය කියලා. මොකක්ද අපි ඒකට කියන්නේ? ප්‍රක්ෂේපණය. කුමක්ද පුතේ ප්‍රක්ෂේපණයසේ අපි අදහස් කරේ? වෘත්තාකාර වූ පෘථුවි තලය, තම වෘත්තාකාර වූ පෘථුවිය පැතලි තලයකට පරිවර්තනය කරන්නා වූ ක්‍රමවේදය. ඒක තමයි ප්‍රක්ෂේපණය. විවිධ ප්‍රක්ෂේපණ ගොඩක් තියෙනවා. පුතාලා පාවිච්චි කරන ඔය සිටියන් හැම එකක්ම යම් යම් ප්‍රක්ෂේපණ ලෙස තමයි මේක පැතලි තලයට පරිවර්තනය කළා තියෙන්නේ. සමහර විට ඔබ අහලා ඇති සිලින්දරාකාර ප්‍රක්ෂේපණය, කේතුක ප්‍රක්ෂේපණය, දිගංශ ප්‍රක්ෂේපණය ආදී වශයෙන් වූ ප්‍රක්ෂේපණ රැසක් ඔබට අඳුන ගන්න පුළුවන්. හැබැයි අපිට එච්චර දුර මේවා දැනගන්න ඕනේ නැහැ. නමුත් අපි එක කාරණයක් දැනගන්න ඕනේ, ප්‍රක්ෂේපණයක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද පුතේ එතකොට මං කිව්වේ ප්‍රක්ෂේපණයක් කියලා? වෘත්තාකාර වූ පෘථුවි තලය පැතලි තලයකට, වෘත්තාකාර වූ පෘථුවිය පැතලි තලයකට පරිවර්තනය කරන්නා වූ ක්‍රමවේදය. එතකොට ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිටියම නිර්මාණය කරද්දී අපි භාවිතා කරලා තියෙන ප්‍රක්ෂේපණ ක්‍රමය තමයි තීරයක් මර්කේට ප්‍රක්ෂේපණය. අපි ඒ සඳහා භාවිතා කරලා තියෙන ප්‍රක්ෂේපණය මොකද්ද? තීරයක් මර්කේට කියන ප්‍රක්ෂේපණය. තීරයක් මර්කේට ප්‍රක්ෂේපණය. අනේ ප්‍රක්ෂේපණයේ තියෙන අක්ෂාංශ දේශාංශ සහිත කොටු දැල තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඒ අක්ෂාංශ දේශාංශ කොහොමද සිටියමක නිරූපණය කරන්නේ සංකේතානුසාරයෙන් කියලා මම පසුව කියලා දෙන්නම්. මෙන්න මේ ගෝලීය වශයෙන් තියෙන මේ අක්ෂාංශ දේශාංශ වලට අපි සාමාන්‍යයෙන් කියනවා UTM coordinates කියලා. එහෙම නැත්නම් WGS. අපි ඒකට කියනවා WGS, World Geodetic System කියලා. මෙන්න මේ UTM coordinate එක, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි විවහාර කරන අක්ෂාංශ දේශාංශ පද්ධතියට අනුව සිටියමක් නිර්මාණය කරද්දී පුතේ එහි නිර්වජ්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අපි ඒ සඳහා භාවිතා කරනවා දේශීය වශයෙන් සකස් කරපු තවත් කොටු දැලක්. ගෝලීය වශයෙන් තියෙන සාමාන්‍ය කොටු දැලට අමතරව අපි අපේ රටට විතරක් ගැලපෙන අපේ රටට ආදේශ වන ගෝලීය කොටු දැලත් එක්ක සමානුපාත වන අපි අපිටම අනුව නිර්මාණය කරගත්තු කොටු දැලට කියනවා දේශීය ඛණ්ඩාංක පද්ධතිය කියලා. ඒතර ලෝකයේම තියෙන ඛණ්ඩාංක පද්ධතිය මොකද්ද පුතේ? ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය. අපි ඒක අක්ෂාංශ සහ දේශාංශ විදියට හඳුන්වලා තියෙනවා. ඒතර අපේ රටට විතරක් ආවේනික කොටු දැලට මොකද්ද අපි කියන්නේ? ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක. ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක. එහෙම නැත්නම් දේශීය ඛණ්ඩාංක පද්ධතිය. අපි සාමාන්‍යයෙන් කියනවා නැෂනල් මෙට්‍රික් කෝඩිනේට්ස් කියලා. නැෂනල් මෙට්‍රික් කෝඩිනේට්. ඒ කියන්නේ දේශාංශ දේශීය ඛණ්ඩාංක පද්ධතිය. දැන් පුතාලට පැහැදිලිනේ. එහෙනම් ඛණ්ඩාංක පද්ධති කීයක් දැන් මං කිව්වද? දෙකයි. පළවෙනි එක මොකද්ද? ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය. අපිට ආවේනිකව අපි හදාගත්තු එක මොකද්ද පුතේ? දේශීය ඛණ්ඩාංක පද්ධතිය. නැෂනල් මෙට්‍රික් කෝඩිනේට්. ඒකට අපි තව විවහාරික නම් කීපයක් පාවිච්චි කරනවා. අපි ඒවා දැන් කතා කරගෙන යමු. දැන් හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනි පුතේ. කොහොමද ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිටියම නිර්මාණය කරද්දී ජාතික ඛණ්ඩාංක තලය ගොඩනගා ගත්තේ කියන එක? හැම දරුවෙක්ම මේවා සීකල්පනාවෙන් හොඳ උවමනාවෙන් අහන් ඉන්න. මම ඔබට දැන් එකින් එක කරුණු කාරණා ගෙනහැර පානවා, ගෙනහැර දක්වනවා. ජාතික ඛණ්ඩාංක පද්ධතිය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව කොහොමද සකස් කරගත්තේ කියන කාරණය පිළිබඳව. එතෙන්දි මෙන්න මෙහෙම තමයි අපි වේලපහම, එමත් අපි මුලින්ම කරලා තියෙන ක්‍රියාවලිය. අපි පුතේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීමේ ස්ථානයක් හඳුන ගන්නවා. සුවිශේෂී පිහිටීමේ ස්ථානයක්. ඒක අපි හොඳ පොයින්ට් එකක් විදිහට, මූල ලක්ෂ්‍යයක් විදිහට සලකනවා. එතෙන්දි අපි ගත්තේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි, මධ්‍යයේ පිහිටි උසම කන්ද. ශ්‍රී ලංකාව මධ්‍යයේ පිහිටි උසම කන්ද අපි ගන්නවා මෙන්න මේ ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක නිර්මාණය කිරීමේ මූලික ස්ථානීය ලෙස. දැන් පුතාලා දූලා මම මේ කියන කාරණා එකින් එක මතක තියාගන්නත් ඕනේ. එතකොට මෙට්‍රික් සිටියම නිර්මාණය කරද්දී මූල ලක්ෂ්‍යයේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළිගනු ලැබුවේ කුමන ස්ථානයේද? අන්න එතන තමයි ශ්‍රී ලංකාවේ මධ්‍යසේ සලකන, මධ්‍යයේ පිහිටි උසම කඳු මුදුන වන පිදුරු තලාගල කඳු මුදුන. පිදුරු තලාගල කඳු මුදුන තමයි එතකොට සිටියම නිර්මාණය කරන්න අවශ්‍ය මූල ලක්ෂ්‍යය හෙවත් බේස් පොයින්ට් එක විදිහට අපි සැලකුවේ. අපි ඒකට කියනවා මූල ලක්ෂ්‍යය හෙවත් බේස් පොයින්ට් එක. පැහැදිලි නේද? ඊට පස්සේ මෙන්න මේ පිදුරු තලාගල මූල ලක්ෂ්‍යය කියන ස්ථානයේ සිට පුතේ මේක අනාකල්පිතව එහෙම නැත්නම් ආකෘතියක නිර්මාණය කරන ක්‍රියාවලිය. ආකෘතියක තමයි මේ දේ නිර්මාණය කරගන්නේ. එතකොට පුතේ අපි මෙන්න මේ බේස් පොයින්ට් එක එහෙම නැත්නම් පිදුරු තලාගල මූල ලක්ෂ්‍යයේ ඉඳන් අපේ මුහුදු සීමාව දක්වා. ඔබ දන්නවා ඔබට අපි කියලා දීලා තියෙනවා අනන්‍ය ආර්ථික කලාපය, එහෙම නැත්නම් රාජ්‍ය මුහුදු සීමාවනේ, පරමාර්ථික කලාපය ආදී දේවල්. එතකොට සාගරයත් අපිට අයිති නිසා පුතේ, අපි දූපත් රාජ්‍යයක් නිසා අපිට නාවික සැතපුම් 200ක විතර, වර්තමාන නම් මේක නාවික සැතපුම් 500 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි මෙන්න මේ කාරණේ උපයෝගී කරගෙන පිදුරු තලාගල මූල ලක්ෂ්‍යය පදනම් කරගෙන මෙන්න මේ ආකෘතිය තුල එතෙන් සිට බටහිරට අපි රේඛාවක් අඳිනවා පුතේ කිලෝමීටර 200ක් වෙනකම්. කිලෝමීටර කීයක්ද? 200ක් වෙනකම්. දැන් පුතාලට පැහැදිලි, මූල ලක්ෂ්‍යය ලෙස පිදුරු තලාගල අරගෙන පිදුරු තලාගල ඉඳන් බටහිර පැත්තට අපි ඉරක් අඳිනවා කිලෝමීටර 200ක. එතකොට මේක ආකෘතියක් තුල කරන්නේ පිදුරු තලාගල මූල ලක්ෂයේ ඉඳන් දකුණටත් අඳිනවා පුතේ කිලෝමීටර 200ක්. පැහැදිලිද මං කිව්ව කාරණය? පිදුරු තලාගල කඳු මුදුනේ ඉඳන් කිලෝමීටර 200ක් බටහිරටත්, ඒ වගේම පිදුරු තලාගල මූල ලක්ෂයේ සිට කිලෝමීටර 200ක් දකුණටත් රේඛා දෙකක් ගහගන්නවා. රේඛා දෙකක් ගහගන්නවා. ඉන්පසු අපි කරන්නේ ඒ රේඛා දෙක නැවත එකට යා කරනවා කොටුවක් වෙන විදිහට. එතන පිදුරු තලාගල කඳු මුදුන එක මුල්ලකක් තියෙනවා. එතන ඉඳන් බටහිරට ඇඳපු කිලෝමීටර් 200 අනිත් මුල්ල, දකුණට ඇඳපු කිලෝමීටර් 200 අනිත් කෙළවර. ඒ කෙළවර වල දෙක යා කරාම අපිට චතුරස්‍රයක් ලැබෙනවා. ඒ චතුරස්‍රයේ අනිත් කෙළවර තමයි මෙන්න මේ සිටියම නිර්මාණය කිරීම සඳහා අපි සකස් කරගන්න සිටියමේ එනත කොටුදැලේ මූලය විදිහට ගන්න. පැහැදිලිද? කොටුදැලේ මූලය අපි මේකට කියනවා ව්‍යාජ මූලය කියලා. අපි මේ නිරිතදිග මුහුදේ මේ ව්‍යාජ මූලය සනිටුහන් කරගත්තේ කොහොමද? ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිදුරු තලාගල මූල ලක්ෂයේ සිට බටහිරට කිලෝමීටර 200කුත් දකුණට කිලෝමීටර 200කුත් රේඛා දෙකක් නිර්මාණය කරලා, ඒ රේඛා දෙක අන්‍යෝන්‍ය වශයෙන් යා කරාම චතුරස්‍රයක් වෙන විදිහට යා කරාම නිරිතදිග මුහුදේ හම්බෙන ඒ රේඛා දෙක මුණගැහෙන ලක්ෂයට අපි කිව්වා සිටියමේ මූලය කියලා. එහෙම නැත්නම් අපි ඒකට කිව්වා කොටුදැලේ ආරම්භක ලක්ෂය කියලා. හරි, කොටුදැලේ ආරම්භක ලක්ෂය කියලා. එතන මෙන්න මේ ආරම්භක ලක්ෂය නිර්මාණය කළ තියෙන්නේ, ඒක අපි ගණනය කළ තියෙන්නේ නිරිතදිග මුහුදේ තියෙන ස්ථානයක් විදිහට. අපි ඔන්න ඔය ස්ථානයේ සිට පුතේ උතුරට කිලෝමීටර 25ට බෙදා ගන්නවා. අපි ඔය නිරිතදිග මුහුදේ ඔය ලක්ෂයේ සිට උතුරට බෙදනවා කිලෝමීටර 25ට. නැගෙනහිරට බෙදනවා කිලෝමීටර 40ට. මං කිව්ව කාරණේ පැහැදිලිද? පිදුරු තලාගල ඉඳන් කිලෝමීටර 200ක් බටහිරටත් කිලෝමීටර 200ක් දකුණටත් යා කරලා, ඒ යාකල රේඛා දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙන කෙළවරේ සිට උතුරට කිලෝමීටර 25ට, නැගෙනහිරට කිලෝමීටර 40ට මේ ලංකාව ඉවර වෙනකන්, ලංකාව සම්පූර්ණ වෙනකන් කොටස් වලට බෙදලා අපි අන්නේ බෙදපු කොටස්, ඒ කියන්නේ උතුරට බෙදපු කිලෝමීටර 25ට 25 ස්ථාන යාකල රේඛා සහ නැගෙනහිරට කිලෝමීටර 40ට 40 සම්බන්ධ වෙන විදිහට නිර්මාණය කළ රේඛා, මේ සියලු දේවල් යා කරලා අපි හරි අපූරු කොටුදැලක් මුළු ලංකාවම වැහෙන විදිහට අඳ ගන්නවා. එතකොට මේ ලංකාවම වැහෙන මේ කොටු සැලැස්ම අපි නිර්මාණය කරගත්තේ කොහොමද? පිදුරු තලාගල සහ පිදුරු තලාගල සිට බටහිරට සහ දකුණට ඇඳපු රේඛා දෙක යාකල ස්ථානයෙන් උතුරට බෙදපු 25ට 25ටත්, නැගෙනහිරට බෙදපු 40ට 40ටත් කියන රේඛා කියන ස්ථාන යා කරලා නිර්මාණය කරගත් කොටු දැල ඇසුරිය. අන්න දැන් ශ්‍රී ලංකාවම ආවරණය වන විදිහට කිලෝමීටර 25යි 40 දිග පළල කොටු සිස්ටම් එකක්, කොටු සැලැස්මක් අපේ රට ආවරණය කරගන්න සමත් වෙනවා. දැන් මොකද්ද සිද්ධ වුනේ? උතුරට කිලෝමීටර 25ට 25ටත්, නැගෙනහිරට කිලෝමීටර 40ට 40ටත් කියන ආකාරයට නිර්මාණය කරගත්තු කොටු දැලකින් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරගන්නවා. අන්නේ 25යි 40 දිග පළල කොටු කිලෝමීටර 25යි 40 දිග පළල වන මේ කොටු ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙන කොටු ලෙස වෙන් කරගත්තොත්, ඒ සෑම කොටුවකම ගොඩබිම යම් ප්‍රමාණයකට හෝ සම්පූර්ණ වෙලා තියෙනවා නම්, ගොඩබිම යම් ප්‍රමාණයකට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම්, අන්න ඒ සම්බන්ධ වූ කොටු ටික අපි ගණන් කරලා ගත්තා අපිට ගණන් කරාම පුතේ එවැනි කොටු 92ක් ලැබුණා. එවැනි කොටු කීයක් ලැබුණද? 92ක් ලැබුණා. මෙන්න මේ 92 තමයි අපි අර කියපු මෙට්‍රික් සිටියම පරිහරණය කිරීමේ අපහසුතාවයේ නිසා අපි බෙදාගත්තු සිටියම් පත්‍ර 92. මෙන්න මේ කොටස් 92 තමයි අපි මෙට්‍රික් සිටියම පරිහරණයේ අපහසුතාවයේ නිසා බෙදාගත්තු සිටියම් පත්‍ර 92. දැන් පුතාලට සරලවම පැහැදිලි වෙනවා නේද? මේ සිටියම් පත්‍ර 92 නිර්මාණය කරේ හුදෙක් ආවට ගියාට නොවේ. ඒ නිර්මාණය කළා තියෙන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිදුරු තලාගල මූල ලක්ෂයේ සිට බටහිරට කිලෝමීටර 200කුත් දකුණට කිලෝමීටර 200කුත් ඇඳලා ඒ දෙක යා කරලා ඒ යාතල ස්ථානය හමුවන ලක්ෂයේ සිට උතුරට කිලෝමීටර 25න් 25ටත් නැගෙනහිරට කිලෝමීටර 40න් 40ටත් සලකුණු කරලා ඒ ස්ථාන යා කරලා කොටු දැලක් ඇඳලා ඒ කොටු දැල තුල ගොඩ බිම හමුවන කොටු ගණන් කරලා ගත්තාම කීයක් ලැබුණද? 92ක් ලැබුණා. මෙන්න මේ 92ට තමයි කියන්නේ ශ්‍රී ලංකා 1ට 50,000 මෙට්‍රික් සිටියම් පත්‍ර කියලා. අපි මෙන්න මේ කොටස් 92ට තමයි පුතේ කියන්නේ ශ්‍රී ලංකා 1ට 50,000 මෙට්‍රික් සිටියම් පත්‍ර කියලා. මෙන්න මේ කොටු 92 ලබා ගැනීම සඳහා ඇඳපු කොටු දැල. ඇඳපු කොටු දැලට තමයි පුතේ අපි කියන්නේ National Metric Coordinates. ජාතික මෙට්‍රික් කණ්ඩාංග කියලා. බොහොම සරලයි. දැන් ඔබට තේරෙනවා ඇති ජාතික මෙට්‍රික් කණ්ඩාංග කියලා කියන්නේ ඔන්න ඔය කොටු දැලට. ඕකට තමයි අපි ජාතික මෙට්‍රික් කණ්ඩාංග කියලා සරලවම හඳුන්වන්නේ. ඉතින් මේක හරි ලස්සන සිදුවීමක්. මේ ක්‍රියාවලිය හරි අපූර්ව ක්‍රියාවලියක්. ඉතින් අදටත් මේ ප්‍රධාන සිටියම නිර්මාණය කරපු ස්ථාන ඇත්තර මේ පිදුරු තලාගල මූල ලක්ෂය මූලික කරගත් වේ ස්ථානය කඳවල කියන ස්ථානය. ඒ නිසා ජාත්‍යන්තරව අපි මේ කොටු දැලට කියන්නේ කඳවල ඩේටම් කියලා. කඳවල ඩේටම්. එහෙම නැත්නම් අපි සරල වේකට කියනවා SLD 99 කියලා. ශ්‍රී ලංකා ඩේටම් කියලා. ඉතින් මේ බේස් පොයින්ට් එකේ සිට කිලෝමීටර 200ක් ඇඳපු රේඛාවට අපි කියන බේස් ලයින් එක කියලා. පිදුරු තලාගල බේස් පොයින්ට් එකේ සිට කිලෝමීටර 200ක් යා කරලා ඇඳපු රේඛාවට කිව්වේ බේස් ලයින් එක කියලා. ඔබ සමහර විට දන්නව ඇති අදටත් බේස් ලයින් මාර්ගය කියලා මේ මෙට්‍රික් සිටියම නිර්මාණය කරපු ඒ පාදක රේඛාව ඔස්සේ සකස් කරපු මාර්ගයක් හඳුනගෙන හෝ ඔබ අහලා ඇති. ඉතින් ඒ වගේ ලස්සන කතන්දර කීපයකුත් මේ හා සම්බන්ධව බද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔය කඳවල කියන නගරය ආවෙත් අපූරු සිදුවීම් එක. අපි ඒව පසුවට කතා කරමු. ඉතින් ඔන්න ඔය ආකාරයට පුතේ ශ්‍රී ලංකාවම ආවරණය වෙන ජාතික කොටු දැලක් නිර්මාණය කරගත්ත ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. දැන් පුතාලගෙන් විභාගෙට අහන්න පුළුවන් ජාතික මෙට්‍රික් කණ්ඩාංග නිර්මාණය කළේ කොහොමද කියලා. දැන් පුතාලට සරලවම කියන්න පුළුවන් පිදුරු තලාගල මූල ලක්ෂයේ සිට බටහිරට කිලෝමීටර 200යි දකුණට කිලෝමීටර 200යි රේඛා දෙකක් නිර්මාණය කරලා එම රේඛා දෙක හමුවන ස්ථානය නිරුත දිග මුහුදේ මේ ස්ථානයේ සිට කිලෝමීටර 25න් 25ට උතුරටත් කිලෝමීටර 40න් 40ට නැගෙනහිරටත් සලකුණු කරලා ඒ සලකුණු කළ ස්ථාන යා කරලා ඇඳපු කොටු දැලට තමයි කියන්නේ ජාතික මෙට්‍රික් කණ්ඩාංග National Metric Coordinates කියලා. මොන ඕක තමයි පුතේ මෙම නිර්මාණ ක්‍රියාවලියේ සැබෑ ස්වභාවය. අද නම් මේ කිලෝමීටර 200 සීමාව කිලෝමීටර 500 දක්වා වැඩි කරලා තියෙනවා. සිටියමක් කියවන ඕන කෙනෙකුට මේ අගයන් මීටර වලින් තමයි සටහන් කරලා තියෙන්නේ. මීටර වලින් අපිට මේවා අඳුන ගන්න පුළුවන්. ඉතින් ලංකාවම අහුවෙන කොටු 92ක් තියෙනවා. මේ 92 1ට 50,000 සිටියම් පත්‍ර 92 විදිහට අපි සලකනවා. තේරුණා නේද? මම ඉතින් එක දිගට ඔබට කියලා දුන්නේ මේ කාරණය නිවරදිව ඒකාකාරීව ග්‍රහණය කරගන්න ඕනි නිසා. මොකද මේක දවස් දෙකකට වගේ අහන්න වුණා නම් ඔබට සමහර විට පැටලෙන්න තිබුණා. ඔබට දැන් තේරෙනවා ඇති මෙන්න මේ කාරණාව තුල කොහොමද ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක ගොඩ නැගිලා තියෙන්නේ කියලා. ඉතින් පුතේ දැන් ඔබට තව දෙයක් පැහැදිලි වෙන්න ඕනි. මේ එක සිතියම් කොටුවක එහෙම නැත්නම් මේ එක සිතියම් පත්‍රයක දිග පළල කොහොමද? දැන් දැනෙනව නේද මේ දිග පළල ප්‍රමාණය කොච්චරද? ඔව් දිග කිලෝමීටර 40යි පළල කිලෝමීටර 25යි. එහෙනම් මේ අපි භාවිතා කරන එක සිතියම් පත්‍රයක දිග පළල කොහොමද එන්නේ? කිලෝමීටර 25යි 40. තේරුණා නේද? කිලෝමීටර් 25යි 40. එතකොට වර්ගඵලය එනවා වර්ග කිලෝමීටර කොච්චරක්ද? 4000ක්. වර්ග කිලෝමීටර 4000ක්. හැබැයි තින් ඔය භූමියනේ. ඔය භූමිය ඔහම වෙනකොට අපිට සිද්ධ වෙනවා වර්ග කිලෝමීටර වර්ග සෙන්ටිමීටර 4000ක් වර්ග කිලෝමීටර නම් 1000ක් නේද? දිග කිලෝමීටර 40යි පළල කිලෝමීටර 25යි මේ දෙක අපිට ගුණ කරාම කිලෝමීටර 1000ක් ලැබෙනවා. තේරුණා නේද? කිලෝමීටර 1000ක්. හැබැයි පුතේ අපි ওই කිලෝමීටර වලින් දැක්කුවේ අපිට සිද්ධ වෙනවා මේක මොනව කරගන්නද? සෙන්ටිමීටර කරගන්න. සෙන්ටිමීටර කරගන්න. දැන් කිලෝමීටර 40යි 25 ගුණ කරාම වර්ගඵලය වර්ග කිලෝමීටර 1000ක් වෙනවා කිව්වනේ. ඒක සෙන්ටිමීටර වලට පරිවර්තනය කරොත් මම මුලින්ම කියලා දුන්නා කිලෝමීටර එකක් කියන්නේ සෙන්ටිමීටර දෙකක්නේ. එතකොට දිග කිලෝමීටර 40යි කියන්නේ සෙන්ටිමීටර නම් 80ක්. පළල කිලෝමීටර 25යි කියන්නේ සෙන්ටිමීටර නම් 50ක්. එහෙනම් සිටියමේ දිග පළල කීයද? සෙන්ටිමීටර 80යි 50. භූමිය කොච්චරද? කිලෝමීටර 40යි 25. පුතාලට මම මුලින්ම කියලා දුන්නේ ඒකයි. සෙන්ටිමීටර දෙකක් සමානයි කිලෝමීටර එකයි. එහෙම නැත්නම් කිලෝමීටර එකක් සමානයි සෙන්ටිමීටර දෙකයි. එහෙනම් කිලෝමීටර 40 25 දිග පළල කියන්නේ සෙන්ටිමීටර නම් 80යි 50. සෙන්ටිමීටර නම් 80යි 50. ඒ අනුව අපි භාවිතා කරන සිතියමක වර්ගඵලය කොච්චරක් වෙනවද පුතේ? 80 ගුණ කිරීම 50 කියන්නේ අන්න එතෙන්ට තමයි එන්නේ වර්ග සෙන්ටිමීටර 4000. එතෙන්ටයි ඒක ආදේශ කරගන්න ඕනි. හොඳේ වර්ග සෙන්ටිමීටර 4000ක්. පැහැදිලි නේද? කිලෝමීටර වලින් නම් වර්ග කිලෝමීටර 1000යි. සෙන්ටිමීටර වලින් නම් වර්ග සෙන්ටිමීටර 4000ක් මේකෙදි නියෝජනය වෙනවා. ඉතින් පුතාලට පැහැදිලි ඇති ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියම් පත්‍රයක් නිර්මාණය කළේ කොහොමද? ඒ නිර්මාණය කරපු පියවරයන්, ඒ නිර්මාණය කළ සිතියම් පත්‍ර ගණන, ඒ සිතියම් පත්‍රයක දිග පළල, එයින් නිරූපණය කරන භූමියේ දිග පළල, භූමියේ නිරූපණය කරන වර්ගඵලය, එහි සිතියමේ වර්ගඵලය කියන කරුණු කාරණා ඉතා පැහැදිලිව දැන් ඔබ සියලු දෙනා ග්‍රහණය කරගන්න ඕනි. මොකද මෙට්‍රික් සිතියමක් ඇතුලේ මේවා පුතේ හරි වැදගත් කාරණානේ. මේවා ගොඩක් වැදගත්. මේවා සමහර විට පුතේ සැරයක් දෙසරයක් ශ්‍රවණය කරන්න පුළුවන් නම් පුතාලට තව තවත් මේ කාරණා අවබෝධ කරගන්න පුළුවන්. පුතාලා දූලා ඒ සඳහා හොඳ ක්‍රමයක් අනුගමනය කරලා මම නම් ඔබට යෝජනා කරන්නේ නැවත නැවත මේකේ ශ්‍රවණය කිරීමේ හැකියාවක් ඇති කරගන්න. නැවත මේවා ශ්‍රවණය කරලා විෂය කරුණු නැවත පිළිවෙලට පැහැදිලි කරගන්න හඳුනගන්න. එතකොට ඔබට පහසුවෙන් විභාගයට මේ කරුණු ලියන්න පුළුවන්. එතකොට පුතේ දැන් අපි ඔය කිව්ව සිතියම් පත්‍රයක් තියෙනවනේ. ඒ කිව්වේ අපි කිව්වනේ දැන් දිග පළල සෙන්ටිමීටර 40යි 80යි 50 සිතියම දිගපල්ල සෙන්ටිමීටර 80යි 50 සිටියම මෙන්න මේ සිටියම තුල පුතේ තවත් නිර්මාණය කළා තියෙන ජාතික කණ්ඩාංක විහිදීමක් මෙන්න මේ විදිහට මේ සමස්ත සිටියමම ආවරණය වන විදිහට මේ සිටියම ආවරණය වන විදිහට කිලෝමීටර් 5න් 5ට කිලෝමීටර් 5න් 5ට එහෙනම් සෙන්ටිමීටර් නම් කීයද සිටියමේ 10න් 10ට මේකට 50000 මෙට්‍රික් සිටියම් ක්‍රියාවලිය තුල එක පත්‍රයක් ඇතුලේ එක පත්‍රයක් නැවත කොටස් වලට බෙදනවා පුතේ කිලෝමීටර් 5න් 5ට කිලෝමීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර 10ක්නේ එහෙනම් සිටියමේ නම් සෙන්ටිමීටර 10න් 10ට ලා නිල් පාටට කොටු දෙලක් ඇඳලා තියෙනවා පුතාලා මෙට්‍රික් සිටියමක් පරිහරණය කරනවා නම් දැනගගෙන ඇති දැකලා ඇති කොහොමද මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා එතකොට සිටියමේ නම් සෙන්ටිමීටර 10න් 10ට කොටු දෙලක් නිර්මාණය කරලා තියෙනවා පුතේ ලා නිල් පාටට අන්නේ සමස්ත කොටු දෙලට ජාතික කණ්ඩාංක කියලා අපි විවහාර කරනවා සමස්ත කොටු දෙලට එතකොට අපි ඇඳපු 25යි 40 කොටු දෙල ඇතුලේ නැවත සෙන්ටිමීටර කිලෝමීටර නම් 5න් 5ට සෙන්ටිමීටර නම් 10න් 10ට ආදී වශයෙන් නැවත කොටු දෙලක් ඇඳලා තියෙනවා ඒ කොටු දෙල සම්පූර්ණ වුණාම අපි මේ සමස්තයට කියනවා ජාතික මෙට්‍රික් කණ්ඩාංක කියලා ජාතික මෙට්‍රික් කණ්ඩාංක ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ඔය විවහාර කරන දේශීය කොටු දෙල නිර්මාණය කළේ මා මේ කාරණේ ඔබට පැහැදිලි කරන්න තෝරා ගැනීමට හේතුවත් මේ කොටස ඔබට ඉතා වැදගත් වෙන අත්‍යවශ්‍ය වෙන කොටසක් නිසා මොකද විශේෂයෙන්ම මෙට්‍රික් සිටියමක් පිළිබඳව කතා කරනකොට ජාතික මෙට්‍රික් කණ්ඩාංක කියන එක අපි හැමෝම දැනගන්න ඕනේ සිටියම් විද්‍යාව හදාරන හැම දරුවෙක්ම ජාතික මෙට්‍රික් කණ්ඩාංක කියන එක ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕනේ පැහැදිලි නේද එතකොට තමයි පුතේ අපිට නිරවුල් අවබෝධයක් ගන්න පුළුවන් මම දන්නවා මේ කාරණා සමහර විට ඔබට පැටලිලි සහගත ස්වභාවයක් ගන්නත් පුළුවන් ඒ නිසා පුතේ මම ඉතාම සරලව නැවත මම මේ කිව්ව කාරණය පොඩ්ඩක් සාරාංශ කරනවා හොඳට අහගන්න මම මේ කියන කාරණය මම නැවත සාරාංශ කරනවා පුතාලා හොඳට ශ්‍රවණය කරන්න මම මේ හෙමින් හෙමින් එකින් එක කිව්ව කරුණු කාරණා මොනවද කියලා පුතේ එකට 50000 කියලා කියන්නේ කිලෝමීටර් 1ක් සෙන්ටිමීටර් 2කින් පෙන්වන විදිහට කිලෝමීටර් 1ක් භූමියේ කිලෝමීටර් 1ක් සිටියමේ සෙන්ටිමීටර් 2යි එතකොට ලංකාවේ දිගපළල කිලෝමීටර් 224යි 432ක් වන නිසා 432 පෙන්වන්න කිලෝමීටර් 432 පෙන්වන්න සෙන්ටිමීටර් 864 කුත් කිලෝමීටර් 224 පළල පෙන්වන්න 448 කුත් අවශ්‍ය වන නිසා ඒසා විශාල සිටියමක් පරිහරණය කරන්න අපහසු නිසා අපි එය පත්‍ර 92කට බෙදා ගත්තා. ඒ බෙදා ගන්නකොට අපිට නැෂනල් මෙට්‍රික් කෝඩිනේට්ස් ජාතික මෙට්‍රික් කණ්ඩාංක අවශ්‍ය වුණා. ජාතික මෙට්‍රික් කණ්ඩාංක නිර්මාණය කරේ පිදුරුතලාගල මූල ලක්ෂයේ සිට බටහිරට කිලෝමීටර 200යි දකුණට කිලෝමීටර 200යි රේඛා දෙකක් ඇඳලා ඒ රේඛා දෙක යා කරලා නිරිත දිග මුහුදේ හමුවන ලක්ෂයේ සිට උතුරට කිලෝමීටර 25න් 25ටත් නැගෙනහිරට කිලෝමීටර 40න් 40ටත් යා කරලා කොටු දලක් නිර්මාණය කරගෙන ශ්‍රී ලංකාවම ආවරණය වන කොටු 92ක් වෙන් කරගත්තා මෙන්න මේ කොටු 92 අපි නැවත කිලෝමීටර 5න් 5ට කිලෝමීටර 5න් 5ට හෙවත් සෙන්ටිමීටර 10න් 10ට ලා නිල් පාට ඉරිවලින් සලකුණු කර ගන්නවා. මෙන්න මේ ලා නිල් පාට ඉරිවලින් සලකුණු කරගත්තු කිලෝමීටර 5න් 5ට හෙවත් සෙන්ටිමීටර 10න් 10ට බෙදපු මේ පොටු දැලට සමස්තයක් වශයෙන් ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක කියලා කියනවා. ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක කියලා අපි හඳුන්වනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක කියන මෙන්න මේ තා වෙදගත් පාඩම් කොටස සම්පූර්ණ වෙන්නේ. තේරුණා නේද? එතකොට පුතේ මෙන්න මේ 150,000 සිටියම් තලවල එහෙම නැත්නම් මේ සිටියම් වල ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක පාදක කරගෙත් ගත්තු සමචතුරස්‍රාකාර කොටු දෙලක් ග්‍රිඩ් එකක් තියෙනවා. තේරුණා නේද? මේ ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක ආධාර කරගත්තු සමචතුරස්‍රාකාර කොටු දෙලක් තියෙනවා. ඒ කොටු දෙලේ සිරස් රේඛා සහ තිරස් රේඛා නිල් පාටින් ඇඳලා තියෙනවා. අනිත් එක තමයි පුතේ ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව අපි මේ ලංකාව තියෙන උතුරු අක්ෂාංශ වලින්නේ පුතාලා අහලා ඇති ශ්‍රී ලංකාවේ පිහිටීම මොන වගේද කියලානේ. අපේ ලංකාව පිහිටලා තියෙන්නේ අපි ඒකට කියන්නේ নিরপেক্ষ පිහිටීම කියලා. ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ අංශක 5යි කලා 55යි අංශක 9යි කලා 51 දක්වා. තම් 5යි 1 දක්වා. උතුරු අක්ෂාංශ අංශක 5යි කලා 55යි උතුරු අක්ෂාංශ අංශක 9යි කලා 51 දක්වා විහිදලා තියෙනවා. නැගෙනහිර දේශාංශ අංශක 79යි කලා 4යි 1 කුත් අංශක 81යි කලා 53 නුත් බෙදලා තියෙනවා. ඔබ සාමාන්‍ය විවහාරයේ උතුරු අක්ෂාංශ අංශක 5ත් 10ත් නැගෙනහිර දේශාංශ අංශක 79ත් 82ත් කියලා විවහාර කරනවා නේද? ලංකාවේ নিরপেক্ষ පිහිටීමට අපි කියනවා උතුරු අක්ෂාංශ අංශක 5ත් 10ත් නැගෙනහිර දේශාංශ අංශක 79ත් 82ත් අතර. මේවා තව නිවැරදි වෙන්න කලාවලටත් ඒව නැවත විකලාවලටත් බෙදලා ඉතා නිවැරදි පිහිටීමක් ශ්‍රී ලංකාව තුල අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් පුතාලා දූලට හැමෝටම තමන්ගේ අවශ්‍යතා සඳහා ඉතා නිවැරදි සිටියමක් නිර්මාණය කරේ ඔන්න ඔය ආකාරයට. එතකොට මෙන්න මේ හැම අක්ෂයක්ම මෙන්න මේ හැම කොටු දැලක්ම පුතේ උතුරට MN එහෙම නැත්නම් උතුරට මීටර් උතුරට MN ඒකේ සිංහලෙන් අපි කියන්නේ උතුරට මීටර් MN කියලා නැගෙනහිරට ME ඒ කියන්නේ නැගෙනහිරට මීටර් ME කියලා සලකුණු කරලා තියෙනවා. එහෙනම් උතුරට කොහොමද පුතේ සලකුණු කරලා තියෙන්නේ? MN කියලා නැගෙනහිරට කොහොමද සලකුණු කරලා තියෙන්නේ? ME කියලා. එහෙනම් MN සහ ME කියලා අපේ මෙන්න මේ කොටු දැල නාමකරණය කරලා තියෙනවා. මේ කොටු දැල නම් කරලා තියෙනවා. උතුරට තියෙන හැම රේඛා කෙළවරක්ම MN ලෙසත් නැගෙනහිරට තියෙන හැම රේඛා කොටසක්ම ME ලෙසත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් පුතාලා ඉතා උවමනාවෙන් සිටියමක් පරිහරණය කරොත් මෙන්න මේ සෑම ලක්ෂණයක්ම ඔබට මෙට්‍රික් සිටියමක් තුලින් අඳුනගන්න පුළුවන්. ඔය මං පෙර කීව අක්ෂාංශ සහ දේශාංශ කැපී යන සලකුණ කළු පාට දන ලකුණකින් ඔබ භාවිතා කරන සිටියම්වල මුහුණතේ තියෙනවා. මුහුණතේ දැන් පුතාලට අපි ඉදිරි දිනකදී සිටියමක මූලිකාංග කතා කරනවා. අනේ තෙන්දි අපි කියලා දෙනවා මේ කොටස් කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි අද යොදාගත්තේ ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක පිළිබඳව කතා කරන්නනේ. ඉතින් ඔබට ජාතික මෙට්‍රික් ඛණ්ඩාංක පිළිබඳ ඉතා පැහැදිලි අදහසක් මේ තුල ගොඩනැගෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ තුල පුතාලා දූලට තේරෙනවා ඇති අපිට එදිනෙදා භාවිතා කරන්න ඉතාම අත්‍යවශ්‍ය ඉතාම වටින ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිටියම නිර්මාණය කරන්න ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කතරම් වෙහෙසක් ගන්න ඇද්ද? ඔවුන් ඉතා වෙහෙසක් අරගෙන ශ්‍රී ලංකා මෙට්‍රික් සිටියම ඉතාම නිවරදිව ඉතාමත්ම නිර්වද්‍ය විදිහට ලෝකයේ කිසිදු සිටියමකට නොදෙවෙනි විදිහට ඒ වගේම ශ්‍රී ලංකාවේ ඕනම තැනක් ඉතාම නිවරදිව හඳුනා ගන්න පුළුවන් විදිහට අන්න අපිට මේ සිටියම දායාද කරලා තියෙනවා. ඉතින් අපි අපේ විවිධ අවශ්‍යතා සඳහා සිටියම පරිහරණය කරන අතරෙම දූල පුතාලා දැනගන්න ඕනේ මේ සිටියම නිර්මාණය වුණේ කොහොමද එහි තියෙන බැරෑරුම් බව. ඉතින් මම විශ්වාස කරනවා අපේ දරුවෝ ශ්‍රී ලංකා මෙට්‍රික් සිටියමේ ජාතික මෙට්‍රික් කණ්ඩාංකවල නිර්මාණය හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා. ඉතින් අද ඉගෙනගත්තු මේ කාරණා පුතාලගේ විභාග ජයග්‍රහණය වෙනුවෙන් නිවරදිව භාවිතා කරලා හොඳ විභාග ප්‍රතිඵලයක් ලබාගෙන තවත් මෙවැනි හොඳ සිටියම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට නිර්මාණයන් දායාද කරන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම අද දවසේ භූගෝල විද්‍යාව ඔබ වෙනුවෙන් ගෙන ආපු සිටියම් කොටසින් සමුගන්නවා. ලබන සතියේ මෙට්‍රික් සිටියම් වල තවත් සුවිශේෂී කොටස් කීපයක් සමග අපි හමු වෙමු. එතකන් සියලු දෙනාටම සුබ දවසක් වේවා.